විතරයි උනේ. අපටත් ඇහැට රූපයක් ගැටෙනවා කියන අවස්ථාවේ කනට ශබ්දයක්, නාසයට ගන්ධයක්, දිවට රසයක්, කයට පහසක්, සිතට අරමුණක් හමු වෙනවා කියන අවස්ථාවේ මෙන්න මේ ස්වභාවික කර්ම ක්ලේශ වලින් කුසල් අකුසල් වලින් තොර සංසිද්ධියක් තියෙනවා. ඒ ස්වභාවයේ යථාර්ථය හඳුනා ගන්න බැරි වුණා. නිදී පවතින ස්වභාවයේ යථාර්ථය හඳුනා ගන්න බැරි වෙච්ච තැන බල්ලවන වගේ තැනකට දාවේ අපි ඒහා සමානවම පවතින ධම්මට්ඨිය යථාර්ථය ධර්මතාවය දැක ගන්න බැරි වීමෙන් අපද අර වගේම කර්ම ක්ලේශයන් බවට පත් වෙනවා. හිතින් හදා ගන්න දෙයකින්ම තමයි අපි හැමදාම දුක් විඳින්නේ. හිත එකතු කරන දේවල් වලින්, හිතින් නිර්මාණය කර ගන්න දේවල් වලින් තමයි අපි මේ වරදට බල්ලා වගේම වැටෙන්නේ. එනිසා පුළුවන් නම් මෙන්න මේ ටික තම තමන්ගේ අධ්‍යාත්මයන්ට ගලපාගෙන විමසා බලන්න. ඒ ගැඹුරු දහම අත්දකින්නට පුළුවන්. අපි පොඩි නිදර්ශනයක් ඉදිරිපත් කරන්නම්. දැන් හිතන්න එළියෙන් යම් කුරුළු හඬක්, යම් හඬක් ශ්‍රවණය වෙනවා. සතා අපට පේන්නේ නැහැ. හඬක් කනට ගැටෙනවා. සෝත විඥානයේ ඉපදিলা ඇසීමක් වෙනවා. ඒක ස්වභාවික සිද්ධිය. ඇහෙනවා. ඇහෙනවා කියන තැනට වෙනකන් ස්වභාවික සංසිද්ධිය. ඇහෙනවා කියන තැනට එනකොට තියෙනවා පංච උපාදානස්කන්ධය කියන දෙය. ඇයි? කන, ශබ්දය, සෝත විඥාන, ස්පර්ශය, වේදනා, සංඥා මේවා පහළ වෙලා. ඒක කර්ම ක්ලේශ නැහැ. කුසල අකුසල එතන නැහැ. ඒක විපාක අවස්ථාව. දැන් අපි ඊළඟට මොකද කරන්නේ? ඒ ක්ෂණේම අපේ හිත නිර්මාණය කරනවද? කොළ පාට කටු තියෙන, රතු පාට හොට තියෙන චිත්‍රයක් මවනවද හිත? අන්න අපි අවධානයට යනකොට හඬ ගිර වගේ ගිරා හඬක් ඇහුනේ. දැන් හඬ ගිර වගේ කියලා කොහොමද දැනගත්තේ? කනට ගැටෙන්නේ ශබ්දයේ විතරයි. සෝත විඥාණයට පුළුවන්කම තියෙන්නේ අහන්න විතරයි. හැබැයි දැන් අපේ අවසානයට එනකොට මේ සිද්ධිය ගිරවේ කෑ ගහන හඬක් ඇහුනේ. ගිරවේ කෑ ගහන හඬක්. දැන් මේ ගිරව කියන කොටස ශබ්දයක් එක්ක ආවද? ගිරව කියන අදහස ශබ්දයක් එක්ක එනවා නම් ඔය හඬ අහලා නොතිබුණු පුංචි ළදරුවෙකුට, ගිරවේ කවදාවත් දැකලා අහලා නොතිබුණු කෙනෙකුට ඒ හඬ ගිරවේ කින්නේ කියලා දැනුම සම්පූර්ණ වෙලා එන්නේ නැහැ. ඒ බඳු දැන ගැනීමකට එන්නේ නැහැ. එයාට ඇසීම. එයාගේ ආශ්‍රවය, එයාගේ අකුසල ශක්තිය තමයි කුරුල්ලෙක් ගහනටද්ද කොහෙද කියලා නම දන්නේ. කුරුල්ලෙක් ගහනක් කියලා දැනගන්නේ. ඒ තරම උඩකම එතන ගියදලා ඔන්න ගිරවෙක්ගේ හඬක් ඇහුණා කියලා දැනගන්නකොට මතක තියාගන්න මෙතන දුක්ඛ සමුදය කියන දෙකම ඇතිවෙලා. දුක මොකද්ද? ඇසීම දක්වා පහළ වෙච්ච ස්කන්ධ ටික. සමුදය මොකද්ද? හඬ කුරුල්ලෙක්ගේ, හඬ ගිරවෙක්ගේ කියලා ඇති කරගත්ත දැනුම. දැන් ගිරව බලන්න එළියට යන්න හිතෙන්න පුළුවන්. ගිරව බලන්න එළියට යනවා. දැන් එහේ රූපය, චක්කු විඥානය, ස්පර්ශය, වේදනා සංඥා දැකීම. ආයි දුක්ඛ ස්කන්ධ ටික හම් වෙලා නැද්ද? දුක්ඛ සමුදය නැවත දුක උපදවලා නැද්ද? ඒ අපි වර්තමානයේ මරණ මොහොතකට ඔය දර්ශනය ආවොත් ප්‍රතිසන්දිය කොහේ හෝ උපත කර්මානුරූපව. දැන් බලන්න අර නිදර්ශනයට සමාන බවක් නැද්ද කියලා. තවත් වෙනක් අපි ගත්තොත් අපි නිතර ලබන අත්දැකීම දවසක ගීප වතාවක් මේ අය කන්නාඩී ළඟට යන කන්නාඩීෙන් පේන්නේ මොකද්ද? මමමයි, මගේමයි, මාවමයි. එහෙමනේ හිතන් ඉන්නේ. කන්නාඩී ළඟට ගිහිල්ලා බලන්නේ මමමයි, මගේමයි, මාවමයි. දැන් බලන්න කන්නාඩීෙන් පේන්නේ මොකද්ද කියලා. කන්නාඩීෙන් අපිට යම දර්ශනීය වෙනවා. හැබැයි ඒක ප්‍රතිබිම්බයක්. ප්‍රතිබිම්බය කන්නාඩියද නොවේ. ඉදිරියේ ඇති කයද නොවේ. ආලෝකයද නොවේ. ප්‍රතිබිම්බය කන්නාඩිය වුණා නම් එක චිත්‍රයක් සිතුවමක් වගේ නොනැසී පවතිනවා. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රතිබිම්බය කන්නාඩියද නොවේ. ප්‍රතිබිම්බය මේ ඉදිරියේ තියෙන මාංශ කය වුණා නම් ප්‍රතිබිම්බයේ තියෙන එකටත් බත්පාන් දෙන්න වෙනවා. එහෙම වීමකුත් නැහැ. එමනම් ප්‍රතිබිම්බය කන්නාඩියක් නොවේ, ආලෝකයක් නෙමේ, ඒ මිනිස් කයක් නොවේ. මේ හේතු නිසාම හටගත්ත ප්‍රතිබිම්බය. හැබැයි අපි හැමතිස්සෙම මේ ප්‍රතිබිම්බය මමයි මගේ කියන අදහස තේනවා. ඒ අපි දන්නවා වඳුරෙකුට කණ්ණාඩියක් හම්බුණා නේද? ඇතුලේ ඉන්න සතා හොයන්න උත්සාහ කරනවා වඳුරා. ඒක ඇතුලේ කෙනෙක් ඉන්න කෝයා කියලා කණ්ණාඩියක් බෙදලා දාන සමහර වෙලාවට. මේ වඳුරට වඩා නුවණක් අපිට තියෙනවා. අපි කණ්ණාඩියේ පවුඩර් ගන්න යන්නේ. අපිට තියෙනවා මේ ඉන්නේ මෙහෙ එකයි කියන අපි අපේ කය මොහොන හිස හැඩ ගන්නවා කන්නාඩිය දිහා කරලා. හැබැයි මෝඩකම කියන එක එතනදි ත්‍රැඳිලා තියෙනවා. මෙන්න මේ වගේ සිදුවීම් නිරතුරුව අපට දිනපතා හම් වෙන මේ අත්දැකීම ආධාර කරගත්තාම මෙන්න මේ ධර්මතාවය හොඳින් අධ්‍යයනය කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපට ඇහැට, කනට, නාසයට, දිවට, කයට මේ හමු වෙන අවස්ථාව එක්තරා මගක්, එක්තරා දුරක් තියෙනවා. කුසලුත් නේ, අකුසලුත් නේ, කර්මත් නේ, ක්ලේශත් නේ. ඒ අවස්ථාවට කියන විපාක කියලා. අපි අහලා තියෙනවා සංදි තුනක් ගැන. අතීත හේතු නිසා වර්තමාන ඵල, හේතු ඵල සංදි. වර්තමාන ඵලය ඵලයේ හැටියට ගෙවෙන්න නොදී වර්තමාන ඵලය ඉදිරියේ හේතුවක් හදා ගන්නවා. ඒකට කියනවා ඵල හේතු සංදී කියලා. අලුතෙන් වර්තමානයේ හේතු හදාගත්තොත් අනාගතයට යනවා. ඒකට කියනවා හේතුඵල සංදී කියලා. පටිසම්පාදයේ පටිසමුප්පන්න ධර්මතාවයේ සසර පැවැත්ම මේ කියන්නේ හේතුඵල, ඵල හේතු, හේතුඵල. ස්වභාවයේ තමයි පෙර අවිද්‍යා සංඛාරයෙන් අපි රැස් කරන ලද කර්ම විපාකයෙන් මේ ආයතන ටික ලැබුණේ. දකින්න, අහන්න, දැනීම් ඇති කර ගැනීමේ තෘෂ්ණාව නිසායි ආයතන උපන්නේ. පුරාණ මිදම් භික්ඛවේ කම්මං කියලා කියනවා. මේ ටික කර්මයෙන් හටගත්තේ. ඒකට ලැබෙන විපාකයේ තමයි බාහිරින් අරමුණක් ගැටුණොත් සිතක් උපදින්න පුළුවන් බව. චක්කු, සෝත, ගාන, ජීවා, කාය කියන මේ විඥාන හැම විටම උපදින්න විපාක වශයෙන්. ඒ විඥාන විපාක හිතක කර්ම ක්ලේශ නැහැ, කුසල අකුසල නැහැ. ඒ නිසා මෙන්න මේ විපාකය නිතර හට ගන්නවා හේතු නිසා ඵල. හේතුඵල සංදීවය. දැන් මේ විපාකයේ විපාකයේ හැටියට හඳුනා ගන්න නුවණ මත වුණා. ඒ කියන්නේ අර ඡායාව ඡායාව හැටියට හඳුනා ගන්න බැරි වුණොත් ඇසීම ඇසීම පමණකින් හඳුනා ගන්න බැරි වුණොත් ප්‍රතිබිම්බය ප්‍රතිබිම්බය හැටියෙන් හඳුනා ගන්න බැරි වුණොත් අන්න හේතු නිසා හටගත්ත ඵලයට අපි වර්තමාන හේතුවක් එකතු කරගන්නවා. ඒක තමයි හදාගන්නේ. දැන් බලලා ඡායාව දැකලා ඡායාව බලලෙක් කියන වැරදි අදහසක් උපදවගත්තා. ප්‍රතිබිම්බය දැකලා මේ ඉන්නේ මමමයි, මගේමයි, මාවමයි කියන තෘෂ්ණා දෘෂ්ටි මානිය උපදවගත්තා. ඇසීමක් වුණා, ඇසීමයි ගිර වගේ අඬන කියලා අපි එකක් එකතු කරගත්තා. අන්න ඒකට කියනවා ඵල හේතු සංදී. අපි හැමතිස්සෙම ඵලයට මේ ගෙවෙන විපාකයට ගෙවි යන්න නොදී අලුතෙන් හැමතිස්සෙම එකක් උපද්දව ගන්නවා මෝඩකම නිසා, නොදන්න කම නිසා. ඒකට කියනවා ඵල හේතු සංදී කියලා. දැන් අලුතෙන් අපි කර්ම රැස් කරගත්තොත්, කුසල කුසල රැස් කරගත්තොත් අනිවාර්යයෙන් මේකට විපාක තියෙන්න ඕන. අන්න එතනට කියනවා හේතුඵල සම්බන්ධය. භවපච්චය ජාති. මේ රැස් කරගත්ත දේට අනුරූපීව ජාතිය නැවත විපාක ප්‍රතිසන්දි ප්‍රවෘත්ති විපාක ලැබෙනවා. මේක තමයි සසරේ පැවැත්ම. මේ සංසාරේ පැවැත්මට දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. දැන් ඕන දුක. දැන් මේක තුල තියෙනවා එතකොට අපිට විපාක වශයෙන් වෙන් කරගත්තොත් කොටස ඉතිරි ටික අපි අලුතෙන් දැන් හදාගන්න හේතු ටික. දැන් හදාගන්න හේතු ටික තමයි අපිට අනාගතය උදා කරලා දෙන්නේ. අනාගතේ දුක් වූ ස්කන්ධ ටිකට අපිව රැගෙන යන්නේ වර්තමානයේ තුල අපි මෙන්න මේ නොදන්නා කමින් වරදවා දකින තැනින් හදාගන්න කර්ම ක්ලේශ ටික. දැන් සම්දිය බෙදෙන්න පුළුවන් කොතනින්ද? අතීත හේතු නිසා හට ගන්න වර්තමාන විපාක නවත්තන්න බෑ. එහෙ අඳ කරන්න බෑ. කන්නාසාදී සිඳින්න බෑ. අතීත හේතු නිසා වර්තමාන විපාක හට ගන්නවා. වර්තමාන හේතු හැදුනොත් අනාගත විපාකයකුත් එනවා. ඒක නවත්තන්නත් බෑ. නවත්තන්න පුළුවන් සංදීය මොකද්ද? ඵල හේතු සංදීය. වර්තමානයේට ලැබෙන විපාක ටික ඉදිරියේ අපි වර්තමාන හේතු හදාගන්නේ නැතුව එතන නතර වෙන්න පුළුවන් නම් විපාකේ විපාකේ හැටියට දකින්න පුළුවන් නම් අපි අලුතෙන් හේතු හදාගත්තේ නැහැ. අනාගත ඵලයට යන විදිහක් නැහැ. ඒක තමයි මේ ගමනේ අවසානය. රහතන් වහන්සේ කියලා කියන්නේ ඒ සංදිය බිඳින බිඳපු කෙනා. අපිටත් යන්න තියෙන එතනට. යන්න වෙන්නේ අපි මෙතන දැක්කොත් හඳුනගත්තොත්. අනුමාන වශයෙන් සත්‍යානුලෝමිකව හරි හඳුනා ගන්න ඕන. මම දන්නු මේ අතට තේරුම් ගන්න පුළුවන්. දැන් අර විදර්ශනේ කුරුල්ලෙකු ගිහඬ ඇහුණා. පෙනුනේ නැහැ නේද සතෙක්ව? දැන් තටු කොළ පාට හොට රතු පාට පා තියෙන දෙපා ඇති යම් චිත්‍රයක් සටහනක් ලැබුණා. මෙන්න මේ සටහන තමයි අපිට ගිරවේ කියන අදහස ඉබත්. ගිරවේ ගිහඳ. දැන් මේ හැම ඇහිලා ගිරවේ ගිහඳක් ඇහෙනවා කියනවා කොට බොහොම චනික මොහොතකින් අපි ඒ හඬ ඇහෙනකොටම ගිරවෙග්ගි හඬක් කියලා හඳුනගන්නවා. හැබැයි මේ ක්ෂණික වුණාට මේක තියෙනවා ඵලය හා හේතුව කියන සංදි දෙක එකතු වෙලා. ඵල හේතු සංදි දෙක එතන තියෙනවා. විපාක අවස්ථාවක් තියෙනවා. විපාකයට අලුතෙන් කර්ම රැස් කරගන්න අවස්ථාවක් තියෙනවා. මේ පමණකින් අපි කර්ම ක්ලේශ වලට ඇවිල්ලා අපි ආපහු අමුතුවෙන් හිතලා ගිරව මරන්න ඕන, ගිරවට කන්න දෙන්න ඕන කියලා හිතන්න ඕනේ කුසල කුසල වලට එන්න. මේ පමණකින් කර්ම ක්ලේශ තියෙනවා. මේ ඇති භවගාමී පැවැත්මට මේ හඳුනා ගැනීම. දැන් බලන්න එහෙනම් මේ වර්තමාන මොහොතේ ඇහෙන්නේ ශබ්දයක්. ශබ්දයට වෙන්න පුළුවන් මොකද්ද? කනත් ශබ්දයත් සෝත විඥානයත් නිසා ඇසීමක් වෙන්න පුළුවන්. ඇසීම කනත් ශබ්දයත් සෝත විඥානයත් හේතුන් එකක් හෝ නිරුද්ධ වුණොත් ඇසීම කියන එක වෙන්න තියෙන බෑ. අපි දැන් දර්ශනයක් බැලුවා. මේ තත්තු කළ ගැටෙනකොට ශබ්දයක් හට ගන්න පුළුවන්. ගැටීම අවසන් වෙනකොට ඒ ශබ්දයක් ඉතුරුවක් නැතුවම අවසන් වෙනවා. යම් හඬක් අපේ කනට ගැටිලා ශ්‍රවණය වෙන්න පුළුවන්. ඒක ධර්මතාවය. කවුරුත් කරනවා නෙමෙයි, ඒක ධර්මතාවය. ධම්මට්ඨිය ධම්ම නියාමයක. දැන් ඉයෙන් ශබ්දය මේ හේතු බිඳෙනකොට මොකද? ශබ්දයක් කන සෝත විඥානයක් කියන්නේ වහ බිඳෙන සුළු ධර්මයි. නැසෙන ධර්ම, අනිත්‍ය ධර්ම. ඒ අනිත්‍ය නිසාමයි මේ ටිකට දුක කියලා කියන්නේ. යදනිච්ඡන් තන් දුක්ඛං. යන් දුක්ඛං තද නත්තා. යද නත්තා නේතං මම නේසෝ හමස්මි නමේසෝ අර්ථාති ඒව මේතන් යතා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. බුදුරජාණන් වහන්සේ උතන දේශනා කළේ එහෙමයි. දැන් එහෙනම් ඇසීම ඇසීමෙන් අවසන් වෙනවා. දැන් අපි අහපු දේට සාපේක්ෂක වෙනවා කියන තැන මෙහි නිරුද්ධ වෙනවා. අපි එකක් අල්ලගෙන දැන් අපි ගිරවෙක් කියලා හිතන්නේ මේ හැපු ශබ්දයට නෙමෙයි. සිතෙන් මවාගත්ත චිත්‍රයට සංඥාවට සාපේක්ෂව. සටහනක් උපන්නනේ. මේ සටහන දිහා බලලා තමයි තීරණය කරන්නේ ගිරවෙ.
ඉරවෙක් කියලා ගන්නවා විතරක් නෙමෙයි ඊළඟට. අර මැරිච්ච හඳ දැන් නිරුද්ධ වෙලා ඒ හඳ නිරුද්ධයි. ඊළඟට ඒ වුණ හඳ මේ ගිර වගේ. දැන් ගිරවෙකුත් තියෙනවා ගිරවෙකුගේ හඳකුත් තියෙනවා. දැන් ගිරව බලන්න එළියට යන්න පුළුවන්. ගිරව අල්ලන්න ඕන කියලා හිතන්න පුළුවන්. ගිරව මරන්න ඕන කියලා හිතන්න පුළුවන්. ගිරවට කන්න ටිකක් දෙන්න ඕන කියලා හිතන්න පුළුවන්. ගිරවත් එක්ක කතා කරන්න ඕන කියලා හිතන්න පුළුවන් පෙට්ටෝ කියලා. දැන් අපි දන්නේ නේ අපි ආපහු ගිහිල්ලා තියෙන ස්කන්ධවලට කියලා. ඇයි? ඇහැ, රූපය, චක්කු විඥාන, ස්පර්ශ, වේදනා, සංඥා, චේතනා එත්නම් මේ පහළ වෙලා තියෙන්නේ පංච උපාදාන ස්කන්ධය. කන ශබ්දේ සෝත විඥානයේ කියන තැන පහළ වුණේ පංච ප්‍රධාන ස්කන්ධේ. දුක දුක හැටියට නොදන්නා කම මත මොන හේතු හදාගත්තා? සමුදේ හදාගත්තා. සමුදේ නිසා දොර ඇරගෙන එළියට ගියා. ආයේ ස්කන්ධවලට. දුක තමයි සොඳුරු දසුනක් හැටියට දැක්ක. දුක දුක හැටියට නොදන්නා කම හැම තැනකම ගෙවිලා. අර නිදර්ශනයේ තිබුණෙත් ඔන්න ඔය වගේම ධර්මතාවය. ධර්මතාවයේ ධර්මතාවයේ පමණකින් නතර වුණොත් දැන් හිතන්න කවදා හරි බල්ලා බල්ලෙක් යන පැවතීම ඇති කළ ඡායාව මෙන්න මේ හේතු නිසා හටගත්ත. මේ හේතු එකක් හෝ නැති වෙනකොට ආලෝකේ නැති වුණත් මේ ඡායාව නැති වෙනවා. මෙලෙලින් මෙහාට වුණත් මේ ඡායාව නැති වෙනවා. වතුරින් දී ගියත් ඡායාව නැති වෙන මේ හේතු අතරම එකක්වත් නැති වුණොත් මේ හේතු තුන නිසාමයි හටගත්තේ. එකක් හෝ නැති වුණොත් මේ ඵලය නැති වෙනවා. හේතුඵල ධර්මතාවයක් මෙහි ඇත්තේ කියන නුවණ බල්ලට පැවතුනොත් බල්ල බල්ලෙක්ව දකින්නේ නෑ දෙන්නේ. බල්ලෙක් හමු නොවුනොත් බල්ලට අනිත් බල්ලට ද්වේෂ කරන්න හෝ ඒ බල්ලට ප්‍රේම කරන්න හෝ අදහසක් උපදින්නේ නෑ. කාය කර්මයට, වාග් කර්මයට, මනෝ කර්මයට, පුඤ්ඤාභි සංඛාරයට, අපුඤ්ඤාභි සංඛාරයට බල්ල එන්නේ නෑ. එහෙනම් බල්ලගේ දැක්ම දැකීම දැකීමකින් අවසන්. දැකීම දැකීමෙන් අවසන්. කර්ම ක්ලේශ වලට ගියේ. දැන් දැකීම දැකීමකින් අවසන් වෙන්න බැරි වෙච්ච නිසා බල්ලට මොකද වුනේ? දැකීම දැකීමකින් අවසන් වුනේ දැක්කපු දේට සාපේක්ෂව බල්ල කර්ම ගොඩනගා ගන්න තැන දක්වා කුසල අකුසල ගොඩනගා ගන්න දක්වා හිත නැවත නැවත විපාක වශයෙන් නැවත නැවත එහාට මෙහාට දුවන ගමන ගති අගති චුති ප්‍රතිසන්දි ගැන මේ කියවෙන්නේ. ගහලකට යනවා, ආපහු සිහි කරනවා, ආපහු ළඟ ළඟට එනවා, ආයෙ ගහලකට යනවා. මේ ගති අගති යාමි චුති ප්‍රතිසන්දි මේ ඉවරයක් නැහැ. නැවත නැවත මේ දුකට වැටෙනවා. දැන් දෙකේම දෙකේමකින් අවසන් වුණා නම් එයා ධර්මතාවයක් දකිනවා. හේතුඵල ධර්මතාවය. හේතුඵල ධර්මතාවය හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා දකිනවා. හේතුවක් දකිනවා, හේතු නිසා හටගත්ත ඵලයක් දකිනවා. හේතු නිරුද්ධ වෙනකොට ඵලය නිරුද්ධ වෙනවත් දන්නවා. නෝනින් දකිනවා. හේතුඵල ධර්මතාවයක් දකින බල්ලට මේ බල්ලෙක් ඉන්නවා කියන මෝඩකම අතහැරෙනවා. පවතින ධර්මතාවයේ ඇත්ත ඇති සත්‍ය දකිනකොට බල්ලෙක් ඉන්නවා කියන මිසදුටු බව, සක්කාය දෘෂ්ටිය, මිත්‍යා දෘෂ්ටිය විසිරෙනවා. ඒ අනුව හිතපු කල්පනා, මිත්‍යා දෘෂ්ටියට අනුව ඇති කරගත්ත කල්පනා, මිත්‍යා සංකප්ප, මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත ඒවත් නැති වෙලා යනවා. බල්ල වැරදි පැත්තෙන් මිදෙන කර්ම ක්ලේශ වලට යවෙන්නේ නැහැ. සමුදේ දුරු වෙනවා. පවතින ඇත්ත හේතුඵල ධර්මතාවය, ඒ දුක්ඛ ලක්ෂණ ටික පවතින ධර්මතාවයේ ඇතියට ඇත්ත ඇති සතියෙන් දකිනකොටම දුක්ඛ සමුදය දුර වෙනවා. බල්ලෙක් කියලා ගත්ත අදහසත් ඒ ඊට සාපේක්ෂව පොඩ නැගුණු කාය කර්ම වාක් කර්ම මනෝ කර්මත් අතහැරෙනවා. සමුදය ප්‍රහාණය වෙනවා. දුකට හේතුව අතහැරුණා කියලා කියන්නේ බල්ලා අපව ගහලඟට යනකොටත් බල්ලෙක් ඉන්නවා. ඉන්න බල්ලව බලන්න අපව නිඳ ළඟට දුවනවා. මේ ගමන නතර වෙනවා. දුක්ඛ නිරෝධය. දැන් දුක නිරෝධ කරන පිළිවෙතක් මෙතනම තියෙන මොකද්ද? පවතින ධර්මතාවයේ ධර්මතාවයක් ඇතිව දැකීම. දුක දුක ඇතිවද දැකීම. දුක පිරිසිඳ දකින්නයි බුදුහාමුදුරුවෝ අපට දේශනා කළේ. දුක ප්‍රහාණය කරන්න නෙමෙයි. දුක පිරිසිඳ දකිනකොට සමුදය ප්‍රහාණය වෙලා නැවත ඇති කරන දුක නැති කරන. එහෙනම් දුක නිරෝධය කියන්නේ පවතින ධර්මතාවය දැක. එහෙමනම් දැන් ඔබට තියෙන්නේ පවතින ධර්මතාවය මේ විපාකමේ අවස්ථාව හඳුනා ගන්න එක. දකින වෙලාවේ, අහන වෙලාවේ, දැනෙන වෙලාවේ, දැනගන්න වෙලාවේ මෙන්න මේ රැවටීම හැම මොහොතකම ඔබ තුළ යෙදෙනවා. ඔබට පළමු කොට හඳුනා ගන්න පුළුවන් වුණොත් අනේ ඇත්තටම මෙහෙම වරදක් වෙනව නේද කියලා ඔන්න ඔබේ නුවණ වැඩුණා වෙනවා. ධර්මයට නිවනට ලං වුණා වෙනවා. මෙතන මෙහෙම රැවටෙන නිසා මෙහෙම සමුදය හටගෙන නැවත නැවත මේ දුකට එනව නේද කියලා අර සත්‍යානුලෝමික සත්‍ය අනුව යන නුවණක් තරම මේකත් ස්වල්ප නෑ. මේ සද්ධානුසාරී කියන තරමට විශ්වාසයක් වඩනකා ගන්න. මොකද සද්ධානුසාරී කෙනත් අපහාය යන කෙනෙ නෙමෙයි. සද්ධානුසාරී වුණොත් අපහාය යන්නේ. එතකොට අනුමාන තරමකින් හරි හිතලා මෙහෙම වෙන නිසා මෙහෙම වෙනව නේද මෙතන නේද මුලා වෙන්නේ කියලා තරමේ ප්‍රසාදයක් ධම දැකීමක් වුණොත් අනේකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ පිළිබඳවයි ප්‍රසාදයෙන් උපදින්නේ. මේ කොච්චර කෙනෙකුට දකින්න බැරි ධමයක් නේද මේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. ඊළඟට මේ ධර්මයේ කොච්චර ඇත්ත දැත්තක් නේද මේක. මේ ඇහෙනවා ඇසීම කනට කරන්න පුළුවන් ඇහෙනවා කියන කොටස විතරයි. හිතනවා කියනක වෙනම කාර්යයක්. දැන් මේ හඬ අහවලා ගහවලා කියලා හඳුනා ගන්නවා කියනකොට මේ ඇතුළතින් වෙනත් ක්‍රියාවලියක් නේද? මේ දෙක එකතු කරලා නේද මේ දුක හදාගන්නේ කියන අනුමාන දැක්ම එන්න ඕන. මේ බාහිරයෙන් සිදුවෙන සිදුවීම් ටික ඇතුළතින් අයෝනිසෝ මනසිකාරය නිර්මාණය කරලා දෙන මේ මහ විපත නූපන් ආශ්‍රව අකුසල් උපදවල උපන් ආශ්‍රව අකුසල් වඩන. දැන් හිතන්න ඔබට කෙනෙක් හමු වුණා කියන්නේ ඇහැට රූපයක් ගැටුණා. චක්කු විඥානේ උපන්න දැකීම මේක ධර්මතාවය. මේකේ කර්ම ක්ලේශ නැහැ කුසල අකුසල. ඊළඟට මේ අරය මේ අහවලා බොහොම කාලෙකින්නේ දැක්කේ. අන්න ඒ ටික කොහෙන්ද එන්නේ? මේ ඇතුළතින් හදා ගන්න ටිකක් නේද මේ කියලා හොඳට හිතලා බලන්න. නැවත නැවත සිය දහස් වාරයක් හිතලා තේරුම් ගන්න බලන්න. ඇත්තටම මෙතන තියෙනව නේද ධර්මතාව දෙකක්. මේ එකක් අහිංසකයි. කර්ම ප්‍රවේශ නැහැ. ඒක දැක්කොත් ඒ ධර්මතාවය හඳුනගත්තා. දැන් අපිට කෙනෙක් මුණ ගැවුනාම හා මේ හවලම් කියලා ශනික වන්දනවා. දැන් සමහර වෙලාවල් තියෙනවා හලු දැකීමක් වෙනවා. අන්න ඇතුලෙන් ඉක්මනට දෙන්න තරම් පුරුද්ද ආශ්‍රවේ නැහැ. කවුද මේ දැකලා පුරුදුයි වගේ ඇතුලෙන් හොදට අවුස්සලා අවුස්සලා අරකුණු බොඩ. ආශ්‍රව කියන්නේ මොනවද? පල් වෙච්ච දේවල්. පල් කර කර තියාගන්න ඒවට න්‍යාසව කියන්නේ. දැන් මේ ආසව පුරුදු පෙර පුරුදු තුල තවසල අවසල අවසල හා මේ අරයන් ඕන අඳුර ගන්නවා.